හෝඩ පිස් කතානායකවරයා විසින් කරන ලබ නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 121 එක ව්‍යවස්ථාවන්ව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති පනත් කිටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හැම ඉදිරිපත් කරන ලද පෙස්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ දැන්වීමට කැමැත් වෙමි. පනත් කිටුම්පතේ 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 19 20 21 22 23 26 27 28 29 30 32 34 35 36 සහ 37 වෙනි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 2 ව්‍යවස්ථාවේ විධිවන්දනාන්ට අනුව විශේෂ බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කිරීමෙන් අනුමත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කොට ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 5 ව්‍යවස්ථාවට අනුව පනත් කෙටුම්පතේ 17 18 24 25 31 සහ 33 වගන්ති විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්යසටහන් දැක්වෙන නිලස වාතය මුද්‍රණය කළ යුතුයි නියෝග කරමි. නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථා ප්‍රකාරව 2018 සැප්තැම්බර් 28 වන දින ගුවන් ප්‍රවාහන ප්‍රාදේශභා සංශෝධන හා ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනයේ සංශෝධන නැමැති පනත් කිටුම්පත්වරද 2018 ඔක්තෝබර් 4 වෙනි දින වැවිරි කලාපයේ සඳහා හෝ නවගම්මාන සංවර්ධන අධිකාරිය සහ ආර්ථික සේවා ගාස්තු සංශෝධන නැමැති පනත් කිටුම්පත්වලද ගරු කතානායකතුමා විසින් සහතිකය සටහන් කරන ලද බව දැනුම් දෙන්නට කැමැත්තෙමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 6 ව්‍යවස්ථාව ප්‍රකාරව 2013 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාතාවේ දෙවැනි කාණ්ඩයේ 24 වෙනි කොටසද 2014 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාතාවේ තෙවැනි කාණ්ඩයේ 12 වෙනි කොටස 2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාතාවේ තෙවැනි කාණ්ඩයේ දෙවැනි කාණ්ඩයේ 24 වෙනි කොටස සහ 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාතාවේ තෙවැනි කාණ්ඩයේ පළවෙනි කොටස ඉදිරිපත් කරමි. පාර්ලිමේන්තු කසභානායකතුමා
එම වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරනවා.
බොහොම ස්තුතියි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ 6 ව්‍යවස්ථාවට ප්‍රකාරව 2018 වර්ෂයේ දෙවැනි කාලතුව 2018 41 සිට 2018 6 30 සඳහා මුදල් කොමිෂන් සභාවේ කාර්ය සාධනය වාතාව සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ 6 ව්‍යවස්ථා ප්‍රකාරව 2017 වර්ෂයේ දෙවැනි කාලතුවේ 2017 4 1 සිට 2017 6 30 දක්වා සඳහා අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වාතාව මම ඉදිරිපත් කරමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු ග්‍රාමාධිතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2016 වර්ෂයේ මුදල් කොමිෂන් සභාවේ කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තු වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ 2016 වර්ෂයේ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තු වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මම වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ප්‍රවාහනය හා සංනිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. නියෝජ්‍ය කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම් මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කරු අභ්‍යන්තර කටයුතු හා වයඹර සංවර්ධන අමාත්‍යතුමා.
කරු නියෝජ්‍ය කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, 2013 වර්ෂය සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා ව්‍යාපාර හා වාණිජ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, 2016 වර්ෂය සඳහා හෙක්ටර් කොබ්බෑ කඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ජීවර ධීවර හා ජල සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24 ආවගන්ති යටතේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂක වෙනුවට 2018 1/24 දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධාරිය ලෙස මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතා පත්කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 ජූනි 29 වෙනි දිනෙහි අංක 2077 ඇලිරත් 34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24 ආවගන්ති යටතේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂක වෙනුවට 2018 4/24 දින සිට 2018 6/30 දින දක්වා බලපැවැත්වෙන පරිදි නිසි බලධාරිය ලෙස මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතා පත්කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 ජූනි 29 වෙනි දිනෙහි අංක 2077 ඇලිරක් 35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 වගන්ති යටතේ උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පීඨය තුළ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යනංශයක් පිහිටවීම සම්බන්ධයෙන් සාදන ලදුව 2018 ජූලි 9 වෙනි දිනෙහි 2079/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27/1 වගන්ති යටතේ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨය තුළ සම සෞඛ්‍ය අධ්‍යනංශයක් පිහිටවීම සම්බන්ධයෙන් සාදන ලදුව 2018 ජූලි 9 වෙනි දිනෙහි අංක 2079/11 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27/1 වගන්ති යටතේ උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශ සහිතව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තුළ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යනංශයක් පිහිටවීම සම්බන්ධයෙන් සාදන ලදුව 2018 ජූලි 9 වෙනි දිනෙහි අංක 2079/12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27/1 වගන්ති යටතේ උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨය තුළ අලෙවිකරණ කළමනාකරණ අධ්‍යයන අංශයක් හා මානව සම්පත් කළමනාකරණ අංශයක් සහ ව්‍යවහාරික විද්‍යා පීඨය තුළ සෞඛ්‍ය ප්‍රවර්ධන අධ්‍යයන අංශයක් හා පරිගණක අධ්‍යයන අංශයක් පිහිටීම සම්බන්ධයෙන් සාදන ලදුව 2018 ජූලි 9 දිනෙහි අංක 2079/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27/1 වගන්ති යටතේ උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව සබරගම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් පිහිටවීම සම්බන්ධයෙන් සාදන ලදුව 2018 අගෝස්තු 1 වෙනි දිනේදී අංක 2082/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. එම නියමයන් අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධන පිළිබඳ අධීක්ෂණ කාරක සභාවෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි. ගරු අධිකරණ හා බන්ධනාගාර ප්‍රසංස්කරණ අමාත්‍යතුමිය.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2022 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනතේ 2 වැනි වගන්තිය යටතේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 සැප්තැම්බර් 11 වෙනි දිනැති අංක 2088/28 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. එම නියමයේ නෛතික කටයුතු දූෂණ විරෝධී සහ මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි. ගරු සමාජ සුප්‍රසාදන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමා.
I present the report on the submissions, observations, steps taken in terms of the standing order number 119-4 of Parliament with regard to the report presented to Parliament by the Committee on Public Accounts regarding the performance of Ministry of Provincial Council and Local Government in the year 2016. I move that the report be referred to the Committee on Public Accounts.
Thank you. Garu Kamkaru Ha, Vruttiya Samithi Sambandhata Amathiyathuma.
Garu Niyojya Kathanayakathumani, 2016 Varshaya Sandaha Seva Niyuktikayange Bara Aramudal Mandale වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි. කාරක සභා වාර්තා පිළිගැන්වීම 1. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තා විම සභාවේ සභාපති ගරු එම්.ඒ. සුමන්ත්‍රන් මහතා විසින් පිළිගැන්වීම.
Honorable Deputy Speaker, I present the report of the Committee on Public Finance on note on supplementary allocations given from the budgetary support services and contingent liabilities. Provision made under the Department of National Budget as per the introduction note of the annual estimates and financial performance of the first quarter of the year 2018 which were referred to the said committee.
Thank you. ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මලිත් ජයතිලක මහතා විසින් පිළිගැන්වීම.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 1977 අංක 8 දරන ජාතික රාජ්‍ය සභාවේ උදර්පණ පනත යටතේ 3 වන වගන්තිය යටතේ නියමය සහ 1998 අංක 45 දරන පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන විධිමත් කිරීමේ පනතේ 18 වන වගන්තිය යටතේ නියෝගය සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
බොහොම ස්තුතියි. මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු වසන්ත අලුවිහාරේ මහතා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, නාවුල උඩහාඩුව අංක 236D දරන ස්ථානයේ පදිංචි PG තරංග ලක්මාලි පෙරරා මහත්මියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු අජිත් පී පෙරරා මහතා පෙස්සම් 2යි. ගරු සුමේදාජි ජයසෙන් මහත්මිය.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පිටකොට්ටේ පාගොඩ පාර ආනන්ද බාලිකා මාවත අංක 49A දරන ස්ථානයේ පදිංචි WA අමිත් කුමාර පෙරේරා මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු ඩිලාන් පෙරේරා මහතා. ගරු සුසන්ත පුංචිනේමේ මහතා පෙත්සම් 2යි.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, සේරුවල සෝමපුර LB2 අංක 99 එක දරන ස්ථානයේ පදිංචි DA වසන්ත කුමාර මහතාගෙන් සහ 7 දෙනෙක්ගෙන් ලැබුණු පෙත්සමත්, අම්පාර දඩයම් තලාව රුහුණුගම අංක 26 122 දරන ස්ථානයේ පදිංචි WA සම්සන් මහතාගෙන් ලැබුණු පෙත්සමත් පිළිගන්වමි.
බොහොම ස්තුතියි. ගරු සිරිනාල්ද මෙල් මහතා. ගරු සිරිනාල්ද මෙල් මහතා.
ගරු කථානායකතුමනි, එටතන්න වලව් පිටිය කැටමිරිස් පිටිය අංක 129 දරන ස්ථානයේ පදිංචි HD ඕපනායක මහතා විසින් ලැබුණු පෙස්සම මම පිළිගන්න.
බොහොම ස්තුතියි. ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පෙත්සම් 3යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගාල්ලේ බෝපේ ගින්තොට පාර මුත්තේට්ටුවත්ත පදිංචි දිනේෂ් අංජුල මහතාගෙන් ලැබුණු පෙත්සමද, ගාල්ල එලියට් පාර අංක 180B ස්ථානයේ පදිංචි KMWG ඩයස් මහතාගෙන් ලැබුණු පෙත්සමද, ගාල්ල මායිටිපේ දෙවන පටුම ගොඩුමුල්ලවත්ත පදිංචි මනෝජ් නුවන් කුමාර මායිටිපේ මහතාගෙන් ලැබුණු පෙත්සම්ද පිළිගන්වමි.
බොහොම ස්තුතියි. ගරු බඳුරලාල් බණ්ඩාරගිර මහතා පෙත්සම් 3යි. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු ආනන්ද අලුත්ගමගේ මහතා අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මේ ප්‍රශ්නයක් අහන මම අහන්නම්.
අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අයන්නේ 1615යි, අයන්නේ 2 ඇමුණුම එකේ තියෙන පාසල් වල නම් අයන්නේ 3 ඒ ඇමුණුම දෙකේ දානවා ගුරුරුන් සේවානියුත ගුරුරුන්ගේ සංඛ්‍යාව 4 ඇමුණුම 2 5 ඔව් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව වරින් වර ගුරු ඇතිවන ගුරු පුරප්පාඩු සඳහා සුසුකම් ලබා ඇති අයිතිම්කරුවන් බඳවා ගැනීමට කටයුතු කෙරේ. ඒ අනුව පළාත් සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව පළාත් පාසල් පාදක ක්‍රමය පදනම් කරගෙන පත්වීම් ලබා දීම සිදු කෙරේ. 2017 වර්ෂයේ මහනුවර දිස්ත්‍රික්කයේ පුරප්පාඩුව පවතින පාසල් සඳහා පාසල් පාදක ක්‍රමය පදනම් කරගෙන 118 දිනක උපාධාරී ගුරු පත්වීම් ලබා දී ඇත. එසේම මීට අමතරව රේඛිය අමාත්‍යාංශයේ මගින් තෝරාගත් සූසු අයිතිම්කරුවන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ අධ්‍යාපන වේදි ඩිප්ලෝමා උපාධාරී ගුරු සහායක ආදී තනතුරු පුරප්පාඩු සඳහා පුරප්පාඩු පවතින පාසල් සඳහා අනුයුක්ත කිරීම සිදු කෙරේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතන සාමාන්‍යයෙන් අවුරුද්දකට විද්‍යාපීඨ වලින් 4000කට වැඩි ප්‍රමාණයක් ගුරුවරු අනුයුක්ත කර මේ විද්‍යාපීඨ වලින් එළියට අවිල්ල අපි පළාත් පාසල් වලට දෙනවා අවුරුද්දක් පාසා. ඊට අමතරව 2015 වර්ෂයේ අපි මේ ගුරු විශේෂයෙන්ම වතු පාසල් සඳහා 2886ක් අපි බඳවගෙන තියෙනවා. ආයන්න අදාළ නොවේ, එච්චරයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම දැනගන්න කැමති ගරු ඇමැතිතුමාගෙන්, ගරු ඇමැතිතුමනි, ඔබතුමා අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව විශාල වැඩ කොටසක් කරපු බව කවුරුත් පිළිගත යුතු කාරණයක්. එහෙත් අපි දැනගන්න කැමති ඊළඟ වර්ෂය සඳහා ඔබතුමාගේ මේ අමාත්‍යාංශය යටතේ පාසල් සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග විශේෂයෙන්ම ගොඩනැගිලි ඉදිකිරීම සඳහා සහ වැසිකිලි පහසුකම් ලබා දීම සඳහා ඔබතුමා මම හිතන්නේ මේ වෙනකොට විශාල ප්‍රගතියක් ලබලා තිනවා. එහෙනම් මම දැනගන්න කැමති පළවෙනි අතුරු ප්‍රශ්නේ හැටියට ඊළඟ වර්ෂයේදී ඔබතුමාගේ මේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව විශේෂයෙන් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා.
කතානායකතුමනි, ඔබතුමා විශේෂයෙන්ම අහලා තිබ්බේ ගුරුවරුන් සම්බන්ධයෙන්. අපි දැන් මේ දවස්වල මේ රටේ සියලුම ජාතික පාසල්වල ගුරු හිඟය පියවන්න දැන් රාජ්‍ය සේවා කොමිසමේත් අනුමැතිය අරගෙන දැන් හෙට අනිද්දා වෙද්දි ගැසට් එකට යනවා. මේ රටේ සියලුම ජාතික පාසල්වල ගුරු හිඟය පියවන්නේ ඒ ගැසට් එකෙන් බඳවා ගන්න ලබනවා. අනිත් එක තමයි ගරු කතානායකතුමනි, මේ විද්‍යාපීඨ සඳහා ගුරුවරුන් නැත්තම් ශික්ෂණලාභීන් බඳවාගද්දී ප්‍රමාදයක් තියෙනවා වසර දෙකක. ඒක කාලයක් තිස්සේ එන එකක්. ඒ නිසා අපි මේ සැරේ තීරණය කරා මේ විද්‍යාපීඨ වලට බඳව ගන්න මේ ප්‍රමාදය හරිගස්සන්න බැචස් දෙකක් නැත්තම් මේ කණ්ඩායම් දෙකක් එකවර ලබා ගන්න. එතකොට දැන් අපි 2015 ආණ්ඩුව ගන්නකොට විද්‍යාපීඨ වලට ගත්තේ 3500ක් විතර. දැන් මේ වෙනකොට 4500 දක්වා වැඩි කරලා තියෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා එන ජනවාරි මාසයේ ඉඳලා විද්‍යාපීඨ වලට ගන්න ප්‍රමාණය කණ්ඩායම් දෙකක් වසර දෙකක ගන්නවා කියන්නේ 9000කට ආසන්න ප්‍රමාණයක් අපි ශික්ෂණලාභීන් වශයෙන් අරගෙන අවුරුදු දෙකක් පුහුණු කරලා ඊට පස්සේ අපි පාසල් වල පුහුණුවට දානවා. එතකොට අවුරුදු 3 සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ තව දීර්ඝ කාලන සහ කෙටි කාලන පියවරවල් කීපයක් කරන් තියෙනවා. කෙටි කාලීන එක තමයි සියලුම ජාතික පාසල් වල ගුරු හිඟයට දැන් මේ වසර අවසානයේදී බඳවගෙන අවසන් කරනවා. අනිත් එක තමයි දීර්ඝ කාලනව අර විද්‍යාපීඨ වල මේ කණ්ඩායම් දෙකක් අරගෙන 9000ක් විතර පද්ධතියට දානවා. මේ ගුරු හිඟය පියවන්න මේ වෙනකොටත් අපි රේකී අමාත්‍යාංශෙනුත් පළාත් සභාවට රජයේ මුදල් දීලා සෑහෙන ගුරු පුරප්පාඩු ප්‍රමාණයක් බඳවගෙන තියෙනවා. ඊට අමතරව ඔබතුමා අහපු විදිහට මේ ළඟම පාසල හොඳම පාසල යටතේ අපි පාසල් 10194න් 5900කට අපි එක්ක ගොඩනැගිලි දීලා තියෙනවා. නැත්තම් දැවැන්ත ප්‍රසංස්කරණයකට ලක් කරලා තියෙනවා. ඊට අමතරව අපි ටොයිලට්ස් නැත්තම් වැසිකිලි කැසිකිලි විතරක් 26000ක් හදලා තියෙනවා. විද්‍යාගාර 3000ක් දීලා තියෙනවා. ජංගම විද්‍යාගාර සහිතව පුස්තකාල වලට පොත් මිලියන 800ක දීලා තියෙනවා. ඒ වගේම විදුහල්පතිවරු 4000ක් ගත්තා මේ බඳව ගත්තා දේශපාලන බිඳුවක්වත් දාන්නේ නැතුව. ඒ වගේම අධ්‍යාපන පරිපාලසේවේ 852ක් ගත්තා. ගුරු අධ්‍යාපන අංශසේවේ 1190ක් ගත්තා. ඊට අමතරව මේ දෙසැම්බර් 31 වෙනිදාට නැවතත් විදුහල්පතිවරු 600 ගාණක් ආපහු ගැසට් කරනවා තුන්වන ශ්‍රේණියේ බඳව ගන්න. ඒ වගේම ගුරු අධ්‍යාපන අංශසේවේ අපි 1190ක් බඳව ගන්න කටයුතු කරත් එතන අර අවුරුදු 30 සීමාව දාපු නිසා ප්‍රශ්චාත්තුපාදි කරපු අය හිටියේ නැහැ අදාළ ප්‍රමාණය. ඒ නිසා අපි රාජ්‍ය සේවා කොමිසමට ලියලා 35 දක්වා වැඩි කළා. දැන් ආපහු 1000 නැත්නම් 1000කට වැඩි ප්‍රමාණයක් මේ දෙසැම්බර් 31 වෙනිදා ඉස්සෙල්ලා ගැසට් කරනවා. අධ්‍යාපන පරිපාලන සේවයේ 300 ගාණක් ගන්න ගැසට් කරනවා. ගරු මන්ත්‍රීතුමනි, මට විශ්වාසයක් තියෙනවා ඉතාම කෙටි කාලයක් තුළ මේ ගොඩක් ප්‍රශ්නවලට මේක ලොකු පද්ධතියක්. පාසල් 10000ක් තියෙනවා කියන්නේ පොඩි වැඩක් නෙමෙයි. නමුත් අපිට උපරිම තැනකට යන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.
ඒ ගරු අමාත්‍යතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය දැනට ඉදිකරන ලද ගොඩනැගිලි අපේ ආසනේ ගිරාවල මහවිද්‍යාලයේ ගොඩනැගිල්ල, ඒ වගේම උලපනේ විද්‍යාලයට ඔබතුමා ලබලා දීලා තියෙන ප්‍රතිපාදන යටතේ ගොඩනැගිලි ඉදිවීම පවතිනවා. හැබැයි කොන්ත්‍රාත්කරුවන් පවසන්නේ මුදල් ප්‍රමාද නිසා ගොල්ලන්ට ඉදිකිරීම කටයුතු කරගන්න බැරි වෙයි කියන ප්‍රශ්නේ තියෙනවා. ගරු ඇමැතිතුමනි, ඔබතුමා මේ පිළිබඳව අපිට කරුණු පැහැදිලි කරනවා නම් හොඳයි ගරු ඇමැතිතුමනි.
අපි ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියට ගොඩනැගිලි අනුමත කරේ යම් යම් නිර්ණායක මත. විශේෂයෙන්ම කලාප 92ක් තියෙනවා. මේ කලාප 92ේම සැලසුම් අධ්‍යක්ෂකවරුන්ට කියලා නිර්ණායක දීලා ඒ මත අපි අනුමත කරලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒ සම්මත කරලා කැබිනට් එකට සම්මත කරලා තමයි ඒ ගොඩනැගිලි ඉදිකිරීම පටන් ගත්තේ. හැබැයි සමහර තැන්වල අපි ඒකට අනුව තමයි මුදල් ප්‍රතිපාදන යවන්නේ. පොඩි ප්‍රමාදයකුත් තියෙනවා. මුදල් අමාත්‍යාංශයෙන් මුදල් නෙලකොට ඒ මූල්‍ය මේ මුදල් වශයෙන්ම එන ප්‍රමාණය පොඩි ප්‍රමාදයක් තියෙනවා. ඒක නැතුව නෙමෙයි ඇත්ත. ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා. මේ අනිත් ප්‍රශ්නේ තමයි මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සමහර වෙලාවට අපි දෙන ප්‍රතිපාදන වෙන වෙනමට දාලා තියෙනවා සමහර පළාත් සභාවල. ඉතින් ඒ නිසා අර අපේ ව්‍යාපෘති වලට සල්ලි ආවපුවාම ඒක එතනට යන්නේ නැහැ. තව වෙනේ වලට ගිහින් තිබුණා සමහර තැන්වල. ඉතින් ඒ නිසා ඒ ගැටලුවක් තියෙනවා. නමුත් අපි ඉක්මනට අපි බලාපොරොත්තු වෙනවා මේ දැන් ඊයේ පෙරදත් අපි යව්වා මිලියන 200ක් යව්වා. ඉතා ඉක්මනින් අපි ඉතුරු ටිකත් ඒ කරන මේ 90 අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සමහර අය බිල්පත් ඉදිරිපත් කරලා තියෙනවා. අපි පොඩි විගණනයක් කරලාදී බිල්පත් ඉදිරිපත් කරනවා වේලස්සනේ. මේ එහෙම එකකුත් තියෙනවා. ඉතින් අපි අර යන පිළිවෙලට ඉක්මනට දෙන්න බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තුතියි. ප්‍රශංක 2 ගරු ආචාර්ය බඳුරු ගුණවර්ධන මහතා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
ප්‍රශ්න යහනවා. ගරු කතානායකතුමනි,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුදල් ඇමැතිතුමා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
බොහොම ස්තුතියි. ප්‍රශංක 3 ගරු රෝහිණි කුමාරි විජයරත්න මහත්මිය පළත්.
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු බඳුනු ගුණවර්ධන මන්ත්‍රීතුමා,
මේ දෙවනි වතාවට නිසා මට කරුණාකරලා අය වැලේකනේට ඉස්සෙල්ල මොකද ඩොලර 200ට ඉතරයි නැත්තම් මේක බරක් වුණොත්.
හරි. ප්‍රශංක 3 රෝහිණි කුමාරි විජයරත්න මහත්මිය පළාත් සභා පළාත් පාලනා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
අයන්නේ එක ඌව පළාත් සභාවේ රටතේ පාලනය වන ආයුර්වේද රෝහල් සංඛ්‍යාව 7කි. ඌව පළාත් සභාවේ රටතේ පාලනය වන ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථ සංඛ්‍යාව 42කි. 2
මේක වැරදි. මධ්‍යම පළාත් සභාව මාතරේ දිස්ත්‍රික්කය.
සමාවෙන්න මන්ත්‍රීතුමනි. සම්බින්ද විදේශිකගේ ප්‍රශ්නය මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට උත්තර දුන්නේ. හැමදාම පුරුදු වෙලා තියෙන එතුමාගේ ප්‍රශ්නවලට උත්තර දෙලා. මන්ත්‍රීතුමිය අයන්න එක ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි වාරි මාර්ග පද්ධති සංඛ්‍යාව 1035කි. 2 මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි වාරි මාර්ගවල නම් ඇමනුම් අංක 1-20 මගින් දක්වා ඇත. ඒක සභාගත කරන්න මන්ත්‍රීතුමිය. 3 එම එක් එක් වාරිමාර්ග ක්‍රමයේ ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව විසි නමදා එකසිය පණහා එය ඇමනුම් අංක එකෙහි එකත් සභාගත කරන්න මතුතුමිය. ඒ එම එක්ෙක් බාරිමා ක්‍රම මගින් වගා කරන ඉඩම් ප්‍රමාණය අක්කර විසිතුන්දාස් තුන්සිය විසිතුනකි එය වෙන්වෙන් වශයෙන් ඇමනුම් අංක එකෙහි දක්වා ඇත එක සභාගත කරන්න. හතර දෙදස්දා වර්ෂයේ සිට මේ දක්වා මධ්‍යම් පළාත් සභාව විසින් මාතලේ දිස්ත්‍රිකේ වාරිමාර්ග කටයුතු සඳහා වැය කළ මුදල් ප්‍රමාණය වර්ෂ 95 දක්වා ඇත ඒකත් සභාගත කරන්න මන්ත්‍රීතුමිය කියවන්නද මන්ත්‍රීතුමා
නැහැ කමන්නේ
සභාගත කරන්න අය යන අදාළ නොවේ
මගේ අතුරු ප්‍රශ්නයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මාතලේ දිස්ත්‍රික්කය අරගත්තුතින් 85%ක් ඉන්දිගොවි ජනතාව එතකොට පළාත් සභාව හැටියට ඒ අයගේ ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමේ වගකීම ඒ අයට තියෙනවා. ඔබතුමාගේ අමාත්‍යාංශයේ යටතේ පවතින පළාත් සභාව ඇතුලේ දැන් මාතලේ දිස්ත්‍රික්කය අරගත්තොත් ලග්ගල ආසනයෙන් වතුර ටික හැම වෙලේම පිටට ගෙනියනවා. එහා පැත්තේ වයඹෑලින් මොරගහ කන්ද සහ කළුගඟ කියන ව්‍යාපෘති අතරේ. නමුත් අපේ ප්‍රදේශයේ ජනතාව මහ කන්නයට විතරයි වගා කරන්නට වෙලා තියෙන්නේ. එහෙම වුණා නම් ඔබතුමා ඔය එකතු කරපු සංඛ්‍යාලේඛන ඊට වඩා වෙනස් වෙනවා. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ ජල කලමනාකරණයේ ගැටලුවක් තියෙනවා. මාතලේ අතිරික්ත ජලය වයඹට ගෙනියනවා කිව්වට ඔතනින්ම පැහැදිලි අතිරික්ත කියන වචනේ තේරුම මොකද්ද කියන එක. එහෙමනම් අපේ අයගේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙලා තිබුණොත් තමයි පිටට ගෙනියෑමේ අවශ්‍යතාවය තියෙන්නේ. ඒ වගේම බොහෝ නියඟ පවතින රටවල් අරගත්තාම ඒගොල්ලන් මේ ජල කලමනාකරණය බොහොම හොඳින් කෙරෙනවා. මම ඔබතුමාගෙන් අහන අතුරු ප්‍රශ්නය මේක කොතන වැරද්දක්ද? මේ ජල කලමනාකරණය සිදු නොවීම මධ්‍යම පළාත් සභාවේ හෝ වේවා මේ කොතන මොන නිලධාරීන්ගේ හෝ මොන අමාත්‍යංශයේ තියෙන අඩුපාඩුවක්ද කියන එක ඔබතුමා හඳුනාගෙන තියෙනවා.
ගරු මන්ත්‍රීතුමිය පළාත් සභාවේ පළාත් සභා පළාත් පාල අමාත්‍ය යටතේ නෙවෙයි ඒක බලය විමධ්‍යගත කරලා තියෙන දෙයක්. ඒ නිසා ඔබතුමියගේ ප්‍රශ්නේ මම පළාත් සභාවට යොමු කරලා ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න ඒ උදවියට කියන්නම්. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඍජු මැදිහත් වීම මට කරන්න බෑ. ඔබතුමාගේ අවදානම් තත්ත්වය මට පළාත් සභාවට යොමු කරන්න පුළුවන් මන්ට.
ඔව්. ඊළඟට එහෙමනම් ඔබතුමාගේ අවධානය මම යොමු කරනවා ලෑලි අමුණ කියන අමුණ. ඒක පළාත් සභාව යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ යටතේ වෙච්ච ප්‍රතිසංස්කරණයක්. ඒ පිළිබඳව යම්කිසි ඒකෙන් කියන ප්‍රමිතියට සිදු නොවුණයි කියනක ගොවි ජනතාව අතර මතයක් තියෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේක ගැටලුවක් නෙවෙයි. ඒ සම්බන්ධයෙන්ුත් පළාත් සභාවට යොමු කරලා විමර්ශනයක් කරලා ඒ අදාළ කොන්ත්‍රාත් කරපු අය සහ ඒට අනුමැතිය ලබා දීපු අය සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන්න කියන එක මම මේ වෙලාව ඉල්ලීමක් කරනවා.
මම ඒ සම්බන්ධයෙන් වස්වල බලන්න මට
තුමි. ස්තුතියි. පශ්චාංක 4 ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අධිකරණ බන්ධනාගාර ප්‍රසංස්කරණ අමාත්‍යමෙන් ඇසීමට.
මම හිතන්නේ නියෝජ්‍යවතුමා එන්න ඕනේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා අහලා තිනවා A1 යටතේ විශේෂ ජනාධිපති සමාවය යටතේ නිදහස් කළ සිරකරුවන් සංඛ්‍යාව එක් වර්ෂය අනුව වෙන්වෙන් වශයෙන් 2006 නිදහස් දින දවසේ සමාව දීලා තිනවා 2217කට. 2006 තුන්වෙනි මාසේ 8 ජාත්‍යන්තර කාන්තා දිනයේ දවසේ 33යි. 2006 සැප්තැම්බර් 12 සිරකරු සුභසාධක දිනයේ දවසේ 1318කට. 2007 වර්ෂයේ නිදහස් උත්සවයේ දවසේ 1945ක්. 2008 නිදහස් උත්සවයේ 2281ක්. 2009 නිදහස් දින දවසේ 2575කට. 2009 ජාත්‍යන්තර කාන්තා දිනයේට 10 දිනෙකට. 2009 වෙසක් පෝය දවසේ 651ක්. 2009 පොසොන් පෝය දවසේ 583කට. 2009 දළදා පෙරහැර වෙනුවෙන් සමාව දීලා තිනවා 1900කට. 2009 සිරකරු සුභසාධන දින සමාව දීලා තිනවා 1618කට. 2010 නිදහස් උත්සවයට 1583යි. ජාත්‍යන්තර කාන්තා දිනයට 2010 30යි. 2010 සිරකරු සුභසාධන දින සමාව 1365කට. 2011 නිදහස් දිනේ දවසේ 1690ක්. 2011 වෙසක් පෝය දවසේ 956ක්. 2009 සිරකරු සුභසාධන දිනයට 1040ක් 2012 නිදහස් උත්සවයේ දවසේ 1385ක් 2013 නිදහස් දිනයේ දවසේ 1270ක් 2013 සිරකරු සුභසාධන දිනයේ දවසේ 938ක් ආපහු 2014 නිදහස් උත්සවයේ 1233ක් 2014 වෙසක් පොහොයට 533ක් 2015 ජනවාරි 13 වෙනිදා සුද්ධෝත්තම පාප්තුමාගේ ශ්‍රී ලංකා ගමනේ වෙනුවෙන් 619 දිනට නිදහස දීලා තිබෙනවා. 2015 නිදහස් උත්සවයේ දවසේ 554ක් 2015 වෙසක් පොහොයට 429ක් 2015 නත්තල් දිනේ දවසේ 553ක් වශයෙන් නිදහස දීලා තිබෙනවා. ඔවුන්ගේ නාම ලේඛනය හා සිරගත වීමට අදාළ චෝදනා සඳහන් කරන්න කියලා තිබෙනවා. සාමාන්‍ය වශයෙන් වසරකට අවස්ථා 4ක හෝ 5කදී අතිගරු ජනාධිපතිතුමන් විසින් කොන්දේසිවලට යටත්ව සිරකරුවන් සඳහා සමාවන් ප්‍රදානය කරනු ලබයි. ඒ අනුව ඉහත සඳහන් සිරකරුවන් සංඛ්‍යාව බන්ධනාගාරයෙන් නිදහස ලබා පිටට ගොස් ඇති අතර වසර කීපයකදී නිදහස්ව ගිය සිරකරුවන්ගේ විස්තර වාර්තා බන්ධනාගාර මූලස්ථාන මෙහෙයුම් අංශයේ ගොනුකර තැබීමක් සිදු නොවේ. නිදහස්ව ගිය සිරකරුවන්ගේ චෝදනා සම්බන්ධ විස්තර බන්ධනාගාර මගින් ගෙන්වා ගැනීම සිදු කළ යුතු බැවින් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දෙන්නේ නම් අවශ්‍ය තොරතුරු ලබා දිය හැකි බව දන්වන්න කියලා තියෙනවා. ඈ කාලය ගැන නම් කියලා නැහැ මම අහලා කියන්නම් එහෙමනම් හැකිතාක් ඉක්මනට කියලා. ඊළඟට ඔබතුමා අහලා තියෙනවා එහෙම නිදහස ලැබුවන් අතර මිනි මැරුම් චෝදනා, ස්ත්‍රී දූෂණ චෝදනා හා ළමා අපචාර චෝදනාවන්ට ලක්වන සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් වාර්ෂිකව ඉල්ලලා තියෙනවා. 2006 ඉඳලා 2015 දක්වා විස්තරය වෙලා තියෙනවා. ස්ත්‍රී දූෂණ හෝ ළමා අපචාර වලට සම්බන්ධ කිසි කෙනෙකුට නිදහසක් දීලා නැහැ. මිනි මැරුම් වලට 2010 එක්කෙනෙකුට නිදහස දීලා තියෙනවා. නම මේකේ සඳහන් කරලා නැහැ. ඒක අහලා තියුණා නම් තියෙයි මේකේ. ඒකත් සඳහන් කරලා නැහැ. ඒක අහලා තියුණා නම් දෙන්න තියුණා අපි අතුරු ප්‍රශ්නයකට අපි උත්තරයක් එවන්න. අනිත් එක ආ පැන නොනගි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අතුරු ප්‍රශ්නයක් අහන කලින් පළවෙනි ප්‍රශ්නේ එකතුව කීයද?
එකතුව දාලා නැහැ එකතු කරලා තමයි කියන්න වෙන්නේ.
හරි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ රෙමතුමා උත්තර දෙනවා නම් ඔබතුමාට මතක ඇති ජාත්‍යන්තර කාන්තා දිනයක් දවසකදී මාර්තු 8 මම හිතන්නේ 2010 සඳහන් වෙන්නේ ඒක මිනි මැරුම් දෙකකට චෝදනාවට ලක් වෙච්ච ඔව්
හසදීලා තියෙනවා.
ඒ කියන්නේ කාන්තාවන් දෙදෙනෙක් ඝාතනය කරන ලද කාන්තාවකට මිනි මැරුම් චෝදනාවට ලක් වෙච්ච කෙනෙකුට ජනාධිපති සභාව ලබා දුන්නා. ඇය හිටපු ඇමතිවරයෙකුගේ බිරිඳක් නිසා. ඒතර මේකත් මේ ජනාධිපති සභාව පාවිච්චි කරලා දීපු සභාවක්. ඒ නිසා මම ගරු ඇමතුමාගෙන් අහන්න කැමතියි දැන් විශේෂ ජනාධිපති සභාව තිබෙන්නේ විශේෂ අවස්ථාවල අධිකරණයෙන් යම් අසාධාරණයක් වුණයි කියන කෙනෙකුට ඒ අවස්ථාව පාවිච්චි කරලා යම් නිදහසක් ලබා දෙන්නට. නමුත් මෙන්න මේ ආකාරයට දේශපාලන හිතවත්කම් හෝ පාක්ෂික හිතවත්කම් ඥාති සම්බන්ධකම් පාවිච්චි කරලා මේ අවස්ථාව අවභාවිතා කිරීම වැළැක්වීම සඳහා ආණ්ඩුව විසින් ගන්න ලබන ක්‍රියාමාර්ග මොනවද?
ඇමතිතුමී නැති වුණත් හිටපු ඇමතිතුමා ඉදිරිපත් වෙන උත්තර දෙන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අතිගරු ජනාධිපතිතුමා විසින් සිරකරුවන්ට නිදහස ලබා දීමේදී ඒ සුවිශේෂ අවස්ථා මුල් කරගෙන ඒ නිදහස ලබා දීම සිදු කරන්නේ යම්කිසි නිර්ණායකයක් මත සියලුම වැරදි බරපතල වැරදි සම්බන්ධව සිරකරුවන්ට එහෙම නිදහස ලබා දීමක් කරන්නේ නැහැ. බරපතල නොවන ගණයේ ලැයිස්තුවක් තියෙනවා. ඒ ලැයිස්තුව තුළින් එසේ නිදහස ලබා දීමට සුදුසුයි කියලා නිර්දේශ කරන්න විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමෙක් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ කමිටුවක් තියෙනවා. ඒ කමිටුවෙන් නිර්දේශ කළාට පස්සේ ඒ අනුව මිසක් ඒ නිදහස් කිරීමේ ක්‍රියාදාමයට කිසිදු නිලධාරියෙකුට හෝ දේශපාලඥයෙකුට බලපෑම් කිරීමේ ක්‍රමවේදයක් නැහැ. ඒක බොහොම පැහැදිලිව පහුගිය කාලය පුරාවටම තිබිච්ච ක්‍රමයක්.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය කරු නියෝජ්‍ය කතානායකතුමනි අර මිනි මැරුම් චෝදනාවකට ලක් වෙලා විශේෂ ජනාධිපති සභාවක් ලබා දීපු අය පිළිබඳව
ඔබතුමා කියන ආකාර ඉදිරිපත් කරපු ඔය විශේෂඥ කමිටු වාර්තාව සභාගත කරන්න කියලා මම දෙවෙනි අතුරුපත්ට ඉල්ලා හිටනවා.
ඒක අපි අධිකරණ ගරු අධිකරණ මෙතුමියට දැනුම් දෙන්න පුළුවන් ගරු නියෝජ්‍ය කතා.
හරි, බොහොම ස්තුතියි. ගරු අනුරසා නායක මන්තුමා,
ඔබතුමා නිශ්චිත ලෙස කිව්වා මෙම මේ සඳහා දේශපාලන මැදිහත්වීම් හෝ දේශපාලන අනුග්‍රහයන් මත මේක සිදු නොවන බව. හැබැයි ඔබතුමත් මමත් ඉතා හොඳින් දන්නවා අමාත්‍යවරයෙකුගේ බිරිඳක් මිනිමරුම් චෝදනා මත ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියමුණාට පසුව ඇයව නිදහසට භාජනය කරා. එතකොට අපිට ඉතා පැහැදිලිව තියෙනවා ඔහු ඇමතිවරයෙක්, ඇමතිවරයාගේ බිරිඳ. ඒ වගේම තවත් නගරාධිපතිවරයෙක් මහජන මුදල් හොරකම් කිරීමේ වරදට අවුරුදු 5කට බරපතල වැඩ සහිත හිර දඬුවම් නියම වුණා නුවර පළාතේ. හැබැයි එතුමා දේශපාලනයේ අනිත් පැත්ත පිල් මාරු කිරීම හේතු කොටගෙන එතුමටත් නිදහස ලැබුණා. ඒ වගේම සබරගමු දේවාලයේ බස්නායක නිලමිත් ඔබතුමා දන්නවා ඒ අයටත් මේ ආකාර විදියටම සමාවක් ලැබුණා. ඒ නඩු සහ ඒ දඬුවම් සහ ඒ දඬුවම් වල භාජන පුද්ගලයන් දිහා බලපුවාම මේ නිදහස කිසිසේත්ම ඔබතුමා කියන ස්වාධීන මණ්ඩලයන් හරහා සිදුවුණු බව කිසිසේත්ම පිළිගන්න බෑ. එනිසා ඔබතුමා කොතෙක් කිව්වත් මේකට දේශපාලන මැදිහත් වීම නෑ කියලා මේ සිදුවීම් තිනිතා හොඳින් පැහැදිලි කරලා තිබෙනවා. මෙම නිදහස් ලබා දීම සඳහා දේශපාලන මැදිහත් වීම තිබෙන බව ඔබතුමා පිළිගන්නේ නැද්ද?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2015 ජනවාරි 8 වෙනිදාට පෙර ඒ තත්ත්වයේ තිබුණ බව පිළිගන්නවා. මොකද ඔබතුමා කියපුවේ සියලු උදාහරණ 2015 ජනවාරි 8 වෙනිදාට පෙර. නමුත් නවරජය පත් වුණාට පස්සේ අපි ඒකට ප්‍රතිපත්තියක් හදලා ඒ ක්‍රියාදාමය තුළ කටයුතු කරා. ඒ ක්‍රියාදාමයෙන් පිටත නිදහස ලබා දුන්න අවස්ථා තුනක් තියෙනවා මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. පළවෙනි එක තමයි ෆීල් මාර්ෂල් සරත් පොන්සේක මැතිතුමාට නිදහස ලබා දීමේ කාරණය. දෙවැනි එක ඔබතුමාට මතක ඇති මඩකලපුව පැත්තෙන් ආපු ගැහණු දැරියක් සීගිරියේ අර රූප තියෙන ස්ථානයේදී ඒ රූප විකෘති කිරීමක් කරලා තිබුණා. ඒ දැරිය වරදිකාරය වෙලා අවුරුදු 2කට සිරගත වුණා. ඒ අවස්ථාවේදී අපි ජනාධිපතිතුමාට නිර්දේශ ඉදිරිපත් කරලා ඒ දැරියට සමාව අරගෙන දුන්නා නොදැනුවත්කමකින් කරපු නිසා. තුන්වෙනි එක තමයි අතිගරු ජනාධිපතිතුමාව ඝාතනය කරන්න වරදිකාරය වෙච්ච වරදිකරුවන්ට එතුමා සමාව දුන්නා. 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ ඔය තුන විතරයි දීලා තියෙන්නේ. ඒ හැරෙන්න අනිත් සෑම නිදහස් කිරීමක්ම අර කියපු ක්‍රමවේදයේ ඇතුළත විතරයි සිද්ධ වුණේ.
බොහොම ස්තුතියි. අංක 5
2015 ජනාධිපති සමාව ලබාගත් පිරිසේ සම්පූර්ණ එකතුව 29309 දෙනෙකුට ලබා දීලා තිබෙනවා.
හරි, බොහොම ස්තුතියි. ගරු උදේ ප්‍රභාත් ගමම්පිල මහතා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නැසීමට. ගරු එස්.එම්. මරික්කාර මහතා, පළාත් සභා පළාත් පාන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නැසීමට.
මම ආනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්නෙට කල් ඉල්ලනවා.
ගරු මරික්කාර මහතුමා,
ඔව් දැන් එතුමිය මේ දැන් දෙවෙනි පාරටත් මේ කල් ඉල්ලන හින්දා මට සභානායකතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද?
බෑ.
ගරු සභානායකතුමනි, මට මේ පිළිබඳව අහන්න ඕන ඔබතුමාගෙන්.
නෑ, මේක ඔබතුමා අහලා තියෙන ප්‍රශ්නේ මේ ගරු පලාපාන
ක්‍රියාමත්තුමා. ඒකට අදාළව තමයි දැන් මම සභානායකතුමාගෙන් අහන්නේ. දැන් මේ දැන් ජනාධිපතිතුමයි අගමැතිතුමයි රටේ නැති හින්දා දැන් මේ දවස්වල මාධ්‍යවල බලන වාර්තාව සම්බන්ධව ආණ්ඩුවේ මතය මොකද්ද? මේ රජය මාරු කරන්න යනවා, රජය වෙනස් වෙන්න යනවා, කණ්ඩායම් දෙක එකතු වෙන්න යනවා
කියලා. ගරු සභානායකතුමා,
ඔබ මට උත්තර දෙන්න පුළුවන්ද ඒක ගැන?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම නම් විශ්වාස කරන්නේ නැහැ එහෙම දෙයක් වෙයි කියලා. මොකද මේ රටේ ජනවරපතියේ යහපාලන ආණ්ඩුවට තමයි ජනවරපතියේ එහෙම නැත්නම් එක්සත් ජාතික පෙරමුණට ප්‍රතික්ෂේප වෙච්ච කණ්ඩායම් එක ආණ්ඩු පිටරට අපි සූදානම් නැහැ. ප්‍රතික්ෂේප වෙච්ච කණ්ඩායම් එක ආණ්ඩු පිටරට ජනවරපුත් නැහැ.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 7 ගරු මහින්දානන්ද අලුත්ගමේ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ නැසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි, අයන්නේ 2 වතු පාසය සඳහා
ඉංග්‍රීසිය තාක්ෂණික වැඩමුළු පැවැත්වීම දෙමළ භාෂා තරග පැවැත්වීම හා පොත් ලබා දීම ප්‍රාථමික හා ද්විතීයික ගුරුන් බහුතල ඉගැන්වීම පිළිබඳ වැඩමුළු පැවැත්වීම ගොඩක් තියෙනවා කරපුවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි මේ අධ්‍යාපන නිලධාරීන් විදුහල්පතිතුමා හා ගුරුපදේශවරුන්ගේ ධාර්තා සංගම වැඩසටහන් පැවැත්වීම වතුපාසඳ ගුරුවරුන් බඳවා ගැනීම පැරණි ගොඩනැගිලි අලුත් වැඩියා කිරීම ආදී දේවල්. තුන මධ්‍යම පළාතේ වතුපාස නගා සිටීමේ වැඩසටහන සඳහා මධ්‍යම පළාත අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් රුපියල් මිලියන 2323.425ක් වැය කර ඇත. එසේම 2010 වර්ෂයේ සිට 2013 ඔක්තෝබර් මාසය දක්වා මධ්‍යම පළාත් ක්‍රීඩා යෞවන කටයුතු වනිතා ග්‍රාමීය සංවර්ධන කර්මාන්ත අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 208ක් වැය කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් ඉහත සඳහන් වැඩසටහන සඳහා රුපියල් මිලියන 4.4463ක් වැය කර ඇත. සබරගමුව පළාතේ වතු පාසල් නගා සිටීමේ වැඩසටහන සඳහා සබරගමුව පළාත අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් රුපියල් මිලියන 593ක් වැය කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් රුපියල් මිලියන 364ක් වැය කර ඇත. ඌව පළාතේ වතු පාසල් නගා සිටීමේ වැඩසටහන සඳහා ඌව පළාත අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් රුපියල් මිලියන 2.1 වැය කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් රුපියල් මිලියන 2.325ක් වැය කර ඇත. ඒ කියන්නේ මේ කිව්වේ ගරු මන්තුමා මේ 2010 ඉඳලා 2013 වර්ෂය සඳහා. ඊට හතරවෙනි එක සබරගමුව පළාත අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් ගුරුවරුන් 750ක් බඳවාගෙන ඇත. ඌව පළාත අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් ගුරුවරු 3385ක් බඳවාගෙන ඇත. මධ්‍යම පළාත අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් ගුරුවරුන් 1311ක් බඳවාගෙන ඇත. ඒත් 2010-14 වර්ෂ 4 සඳහා. පස්වෙනි එක ඌ මධ්‍යම පළාත 2015 වර්ෂයේ සිට මේ දක්වා මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් රුපියල් මිලියන 45ක් වැය කර ඇති අතර නව ගුරුපත්තිම 1706ක් ලබා දී ඇත. 2015 වර්ෂයේ සිට මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් රුපියල් මිලියන 394.028ක් වැය කර ඇති අතර නව ගුරුපත්තිම 1114ක් ලබා දී ඇත. සබරගම පළාත් රත්නපුර දිස්ත්‍රික්කයේ 2015 වර්ෂයේ සිට මේ දක්වා සබරගම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් රුපියල් මිලියන 25.07ක් වැය කර ඇති අතර නවගුරුපත්තිම් 416ක් ලබා දී ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් රුපියල් මිලියන 15.6ක් වැය කර ඇති අතර ගුරුපත්තිම් 425ක් ලබා දී ඇත. ඌව පළාත අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් ගුරුපත්තිම් 1343ක් ලබා දී ඇත. 2015 වර්ෂයේ සිට මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් රුපියල් මිලියන 75.716ක් වැය කර ඇති අතර නව ගුරුපත්වීම 846ක් ලබා දී ඇත. 2015 ජනවාරි සිට මේ දක්වා වතුකරේ පාසල සඳහා බඳවාගත් ගුරුවරුන් සංඛ්‍යාව මහනුවර නුවරඑළ බදුල්ලා රත්නපුර දිස්ත්‍රික්ක 90 වෙන් වශයෙන් පහත පරිදි වේ. රත්නපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් 425යි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් 416යි බදුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයෙන් 846යි පළාත් අමාත්‍යාංශයෙන් 1343යි මහනුවර අධ්‍යාපන අමාත්‍යාංශයෙන් 205යි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් 1706යි නුවරඑළිය 906යි අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒක දාලා නැහැ. එකතුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් 2385යි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් 3465යි අදාළ නොවේ ආයන්.
ඇමතුමා, ඔබතුමාගේ අවධානය මම යොමු කරන්නේ ඔබතුමා පළවෙනි ප්‍රශ්නයට දුන්න උත්තරේ තමයි ග්‍රාමීය පාසල අධ්‍යාපනයේ සංවර්ධනයක් සිදුවේ ඇතත් වතුකරේ ජීවත් වෙන කම්කරු ජනතාවගේ අධ්‍යාපනයේ කඩාවැටීමක් තියෙනවා ඔබතුමා නැහැ කිව්වා. ඇමතුමා, දැන් මේ අපේ පැතිවල වතුකරේ අපි ජීවත් වෙන හින්දා ප්‍රශ්නේ තියෙන ඇමතුමා, අපි දකිනවා මේක පැහැදිලිව වතුකරේ අධ්‍යාපනයේ කඩාවැටීමක් තියෙනවා ඇමතුමා. ඒ කියන්නේ දැන් මම උදාහරණයක් ගත්තොත් මහනුවර අධ්‍යාපන මහනුවර දිස්ත්‍රික්කයේ ගත්තාම සිංහල පාසල්, දැන් මම නාවලපිටියේ ගත්තම ගරු ඇමතුමා, නාවලපිටිය ආසනයේ තියෙන සිංහල පාසල් වල අධ්‍යාපන තත්ත්වයත් වතුකරේ පාසල් වල අධ්‍යාපන තත්ත්වයත් ගත්තම ඇමතුමා ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ශිෂ්‍යත්වයේ ගත්තත් සාමාන්‍ය පෙළ ගත්තත් උසස් පෙළ ගත්තත් ඇමතුමා විශාල පරතරයක් තියෙනවා. දැන් අපි 2014 උපාධිධාරීන්ට රැකියා දෙනකොට ගරු ඇමතුමා අපි නාවලපිටිය ආසනය 400කට දෙනකොට වතුකරේ දෙන්නයි හිටියේ. සිංහල 400කට දෙනකොට වතුකරේ දෙන්නයි. ඒතර විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන දරුවෝ ගත්තොත් උසස් පෙළ සාමාන්‍ය පෙළ සමත් වෙන දරුවෝ ගත්තොත් විශාල වෙනසක් තියෙනවා. මම ඇමතුමාගේ අවධානයට යොමු කරන්නේ
පලාත් සභාවෙන් ඇමතුමා මේක වෙනම අඩුයි. මගේ ප්‍රශ්නය ඇමතුතුමා අමාත්‍යංශයේ යටතේ යම් අධීක්ෂණ වැඩපිළිවෙලක් මේ වතුකරේ අධ්‍යාපනයේ නගා සිටුවීම සඳහා ඔබතුමාට කරන්න පුළුවන්ද කියන එක තමයි මම මේ ඔබතුමාගේ අවධානයට යොමු කරන්න හදන කරුවේ ඇමතුමා.
ඔව් ගරු මන්ත්‍රීතුමා දැන් ඔබතුමා කියන එකේ සත්‍යයක් තියෙනවා. ඉතින් මේ අපේ රාජ්‍ය ඇමතුමත් ඇවිල්ලා ඉන්නේ අතර වතුකරේ නියෝජනය කිරීම ප්‍රධාන වශයෙන් ඇවිල්ලා තියෙන්නේ. මේ පිළිබඳව අපි කරුණු හොයා බලලා අපි මේ වෙනකොට වතුකරේ අලුතෙන් පාසල් දෙකක් ඉදි කරන්නත් ඒ වගේම දැන් ඔබතුමාම දන්නවා ගුරුවරුන්ගේ හිඟියට හේතුව තමයි ගුරු ව්‍යවස්ථාව අනුව ගුරුවරුන් බඳවා ගැනීමදී මේ ප්‍රදේශ වලින් සුදුසුකම් අය නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි ගුරු සහායකයෝ ගත්තේ. දැන් මේ සෑහෙන ප්‍රමාණයක් පසුගිය කාලේ ආපු දවස් ඉඳලාම අපි සෑහෙන ප්‍රමාණයක් ගුරු සහායකයන් වශයෙන් නැත්තම් ස්වේච්ඡා ගුරුවරුන් වශයෙන් හිටපැයි බඳවා ගන්න ලැබුවා. ඒ වගේම මේ ඊට අමතරව අපි දැන් මේ ඒ පාසල් වල තියෙන ඉඩකඩ හරි අඩුයි. ඉතින් ඒ නිසා කැබිනට් පත්‍රිකාවක් දාලා වතුකරේ සියලුම පාසල් වලට අඩුම ගානේ මේ සම වතු හිමියන්ගෙන් අක්කර දෙකක්වත් ගන්න ඒකත් කැබිනට් අනුමැතිය ලැබිලා තියෙන. දැන් ඒවත් පවරා ගැනීම කරනවා ඒ ප්‍රදේශ අනුව ඒ ඉඩ පහසුකම්. මොකද බිල්ඩින්ග්ස් හදන්න ඉඩ නැහැ සමහර තැන්වල පොඩි මේ තැන් තියෙන්නේ මේ. ඒ නිසා ඒකටත් අපි දැන් අක්කර දෙකක් බැගින් ගන්න මේ කැබිනට් පත්‍රිකා අනුමත වෙලා තියෙන්නේ. ඒ වගේම වෙනත් විදේශීය ආධාර යටතේ මේ ඒ වගේම ඉන්දියානු මේ ඉන්දියාවේ මහ කොමසාරිස් කාර්යාලයේ මගිනුත් වතුකරේ පාසල් නගා සිටුවට වැඩපිළිවෙල රාශියක් මේනකොට ගරු මන්ත්‍රීවරයා ක්‍රියාත්මක වෙනවා.
මේ මා ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ කැමතුමා මේ වතුකරේ ප්‍රශ්නය යටිතල පහසුකම් ගුරුවරුන්ගේ ප්‍රශ්නයක් පමණක් නෙවෙයි ඇමතුමා. උදාහරණයක් ගත්තොත් පාසලට දරුවා ඒමේ පිළිබඳ ඉඳලා. ඒ කියන්නේ ඇමතුමා සතියේ දවස් පහෙන් ළමයා එවන්නේ දවසයි දෙකයි. ඒ නිසා දෙමව්පියන්ගේ ඉඳලා ඔළු හදන්න ඕනේ ප්‍රශ්නයක් මේක. ඒ වගේම වතුකරේ දරුවාගේ ඔළුවේ තියෙන්නේ අපි කොච්චර ඉගෙන ගත්තත් අපිට ගෙදරක වැඩ නැත්නම් වත්ත කඩේක වැඩක් තමයි තියෙන්නේ. ආණ්ඩුවේ රස්සාවක් හම්බ වෙන්නේ නැහැ. එහෙම මානසිකත්වයක් වතුකරේ දරුවාගේ තියෙන්නේ. ඒ නිසා මේ දෙමව්පියන්ගේ දරුවන්ගේ ඉඳලා මානසිකත්වය වෙනස් කරලා මේකට ඇමතුමා වෙනම වැඩපිළිවෙලක් හදන්නේ. පළාත් සභාවෙන් මේක වෙන්නේ නැහැ. පළාත් සභාවට ප්‍රතිපාදන නැහැ. ශක්තියක් නැහැ. ඒ නිසා මම ඔබතුමාට කියන්නේ ඔබතුමාට පුළුවන් නම් ඔබතුමා මම දැක්කා ඔබතුමා ක්‍රීඩාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ මම දැක්ක ඔබතුමා හොඳ වැඩ කොටසක් කරනවා. ඒක මම අගේනවා. ඔබතුමා අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩාව නගා සිටවන්න ඔබතුමා ලොකු වැඩපිළිවෙලක් කරනවා. අපි ඒක බොහොම අගය කරනවා. ඉතාලම හොඳයි. ඒකට ප්‍රතිවාදනය වෙන් කරගෙන තියෙනවා. පාසලේ ක්‍රීඩාව හැදුවේ නැත්නම් අපිට රටේ ක්‍රීඩාව හදන්න බෑ. ඒක හොඳ දෙයක්. මම ඒ වගේම ඔබතුමාට කියන්නේ මේ වතුකරේ ක්‍රීඩාව නගා සිටීම සඳහා කරු ඇමතුමා වෙනම කමිටුවක් පත් කළා. මේ විෂය ගැන හොඳට හඳුරාගෙන මේ සඳහා යම් දැන් මේ කියන්නේ කම්පැනි එකකින් ඉඩම් කෑල්ලක් කරගෙන එහෙම නැත්නම් තව කට්ටියක් එහෙම නෙමෙයි ඇමතුමා. මේ ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් ඇමතුමා. ඒ නිසා මේකට විශේෂ කමිටුවක් පත් කරලා මේක හොයලා බලලා මේ සඳහා ස්ථිරසාර වැඩපිළිවෙලක් පත් කරන්න කියන එක තමයි ගරු ඇමතුමා මගේ ඉල්ලීම ඔබතුමාට.
ගරු මන්තුමා දැන් ඇත්තටම මේ රාජ්‍ය ඇමතුමා හිටියන මේක සවිස්තරාත්මකව කියන්න තිබ්බ අපි මොන මොන ක්‍රියාමාර්ගද ගත්තේ කියලා. ඉතින් වතුකරේ අධ්‍යාපනයේ දෙපැත්තකින් එක පැත්තකින් ගුණාත්මකව වර්ධනය කරන්න ඕනේ අනිත් පැත්තෙන් භෞතික සම්පත් වලින් වර්ධනය කරන්න ඕනේ. ඇත්තටම ගරු මන්ත්‍රීතුමා භෞතික සම්පත් පැත්තෙන් ඔබතුමාම දන්නවා ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ අපි විශාල භෞතික සම්පත් ප්‍රමාණයක් ලබා දුන්නා. විශේෂයෙන්ම සමහර පාසල්වලට ඔබතුමා කියනවා වගේ විද්‍යාගාර තිබුණ නැහැ. විද්‍යාගාරයක් හදන්නවත් ඉඩක් නැහැ. අපි ජංගම විද්‍යාගාර දීලා තියෙනවා සෑහෙන. ඒ විද්‍යාගාර තියෙන සියලුම උපකරණ සහිතව. ඉතින් ඒ නිසා මේ සෑහෙන කොටසක් ආවරණය වෙලා තියෙනවා. මේ වෙනකොටත් ගුරුවරුත් සෑහෙන ප්‍රමාණයක් අරන් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අර ඔබතුමා කියනවා වගේ මේ අපි මේ ගැන අවධානය යොමු කරන්න මීටත් වඩා හැබැයි මම මේ රාජ්‍ය ඇමතුමා සහ මම දැන් තව තොරතුරු ඕනනම් අපි මේ ප්‍රශ්නේ විතරම උත්තර ගෙනාවේ. හැබැයි අපි මේ ගොඩක් වැඩ කොටසක් අපි මේ ඉදිරි කාලයේ සහ දැන් මේ වෙනකොටත් වතුකරේ පාසල් නගා සිටවන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා.
බොහොම ස්තුතියි.
ඉබ්බට සාපේක්ෂව මම කියන්නේ ඒක එතන හරිය තව වෙන්න තියෙනවා පෙරට සාපේක්ෂව.
අලුත් ගමගේ මන්ත්‍රීතුමා
ඔබතුමා අවසාන වශයෙන් මම නැවතත් ඔබතුමාට කියන්නේ මම මේ බයින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය නැත්නම් ඔබතුමාලගේ රජය වතුකරේට අච්චර වැඩියෙන් ඒක නෙමෙයි මගේ තර්කේ කරුවේ ඔබතුමා. මම කියන්නේ කවුරු කරත් මොනතරම් සල්ලි දුන්නත් ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙලා නැහැ ඔබතුමා. වතුකරේ ඒ දරුවන්ගේ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ප්‍රශ්නෙට මේ ආණ්ඩු දෙකම විසඳුමක් දීලා නැහැ. මේකයි මම ඔබතුමාට කියන්නේ අඩු ගන්න ඔබතුමාගේ කාලේ හරි. ඉතින් ඔබතුමාගේ හොඳ කිනොට තවත් එක්ක අපිට හොඳ ටිකක් කියන්න පුළුවන්. ඒ නිසා ඔබතුමාගේ කාලේ හරි ඔබතුමාට පුළුවන් නම් මේ වතුකරේ අධ්‍යාපනය රාජ්‍ය ඇමතුමාට කතා කරා මම මේ පිළිබඳ. එතුමා උත්සාහ කරනවා හැබැයි ඒක එතුමාට ගෙනියන්න බෑ කියන එක තමයි මට දැනුනේ. මම ඉස්සෙල්ලා එතුමාට කතා කළා තමයි මේ ප්‍රශ්නේ ඔබතුමාට දාන්නේ මම. දෙනිසා මම දකින්නේ නැහැ ඒ විසඳුම එතුමාට නුවරලි දිස්ත්‍රික්කයේ දෙන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් එතුමා මහනුවර දිස්ත්‍රික්කයේ ගත්තම විශාල වතුකරේ ජනතාවක් ඉන්නවා. හැබැයි මහ නුවරලි එතුමා වැළුවට මහනුවර බලන්න කෙනෙක් නැහැ. රත්තොට තියෙනවා මාතලේ බලන්න කෙනෙක් නැහැ. ඒ නිසා එතුමා විශාල වතුකරේ දරුවන්ට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. මේක මගේ නම් ඉල්ලීම එතුමා මේක පොඩි පොඩි දේ හදලා නැතුව සම්පූර්ණයෙන් මම ඔබතුමාට කිව්වා වතුකරේ ඉන්න කම්කරු වගේ ඔළුව හදන එකේ ඉඳලා දරුවා ඉස්කෝලේ යවන එකේ ඉඳලා සියලු ප්‍රශ්න ඒ ඔක්කොම පිළිබඳ හොඳට හොයලා බලලා කමිටුවක්පත් කරලා මේ සම්බන්ධයෙන් ඔබතුමා සුවිශේෂී වැඩසටහනක් කැබිනට් පත්‍රිකාවක් හදලා මේක කරන්න අපි සම්පූර්ණ සහයෝගය ඔබතුමාට දෙන්නම්. මේක විශේෂ ප්‍රශ්නයක් නිසා ඔබතුමා.
අර මන්තුමා දැන් මේ දැන් ඔබතුමාගේ විශේෂ අවධානය යොමු වුණේ විශේෂයෙන්ම පාසල් හැර යන දරුවෝ ගැන. මට පේන්නේ ඒ කියන්නේ ඒක එකක් කියන්නේ දැන් අනිත් ඒවාට වැඩ ටික යනවා. ඔබතුමා හොයලා බලන්න ඕන නම් සංඛ්‍යා ලේඛන ගත්තත් දැන් මේ අවුරුදු 4 3 මාස ඇතුළත අලුතෙන් ගිය ඔය ටොයිලට්ස් වල ඉඳලාම ගත්තොත් එහෙම විද්‍යාගාර පුස්තකාල පොත් ලබා දීම මේ බොහොමයක් ගත්තොත් ඇත්තටම විශාල වැඩ කොටසක් වෙලා තියෙනවා. ඒ වගේම අර මම ඔබතුමා කිව්වා වගේ ඔව්
දැන් මේ කීවෙනි අතුරු ප්‍රශ්නද
ඔබතුමා කිව්වා වගේ මම මේ අර මේ ළමයි පාසල් තුනට ගෙන්න ගැනීමේ වැඩපිළිවෙල ටිකක් වතුකරේ තමයි මන්දගාමීව තියෙන්නේ. ඒකට ඔබතුමාගෙන් මම ඉල්ලා හිටනවා අර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ තමුන්නාංශය සම්බන්ධයෙන් අපේ മന്ത്രി අමතුමලාටත් කියන්නම් ප්‍රාදේශීය සම්බන්ධයෙන් කමිටුවලදී ඒකට ඒ ප්‍රදේශයනුත් පොඩි වැඩපිළිවෙලක් හදන්න ඕනේ. මේ අපිට මෙහෙ ඉඳලම කරන්න බැරි වෙයි. මොකද ඒක පළාත් සභාව වෙන්න පුළුවන් ප්‍රාදේශීය සභාව වෙන්න පුළුවන් දැන් ඔබතුමාලගේ එහෙම තියෙනවා පාසල් ආයතන ඒ වගේනුත් වැඩපිළිවෙලක් කරන්න මේ ළමයි මෙතනට යොමු කරන්න ඕනේ පාසල්.
ඒ
නිසා ශිෂ්‍යත්ව දෙන මුදලත් වැඩි කරා. දැන් ওই දුප්පත් මයිටන් ශිෂ්‍යත්ව දෙන්නේ අපි ශිෂ්‍යත්ව රුපියල් 500 වෙනුවට 750 කරා. දැන් අපි ඉදිරියේ බලනවා ඒක තවදුරටත් දෙන ප්‍රමාණයත් වැඩි කරන්න.
ගරු අලුත්ගම්ගේ මන්ත්‍රීතුමා අවසානක
ඉවරයි නියෝජක කතා. අපිතුමා මම නැවතත් ඔබතුමාගේ අවධානයට යොමු කරන්නේ මේ කාරණය යටිතල පහසුකම් එහෙම නැත්නම් මේ ඒකට එහෙම අපි සල්ලිවෙන් කිරීම නෙවෙයි පොදුවේ ඇමතුමා සමස්තයක් හැටියට වතුකරේ අධ්‍යාපනයේ කඩාගෙන වැටලක ඔබතුමාත් පිළිගන්නවා මමත් පිළිගන්නවා. එසේ කරු ඇමතුමා මම කියන්නේ මේ සඳහා ජාතික වැඩපිළිවෙලක් හදන්න කියන එකයි කියන්නේ ඇමතුමා මේකේ අපි ඔබතුමා ලැබ්ස් දෙනවා පිළිගන්නවා ඔබතුමා ගොඩනැගිලි හදනවා පිළිගන්නවා මොනතරම් භෞතික සම්පත් දුන්නත් ඇමතුමා වැඩක් නැහැ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් නැත්තම්. මගේ මේ නිසා කරු ඇමතුමා මම ඉල්ලන්නේ ඔබතුමාගෙන් විශේෂයෙන් මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරලා සුවිශේෂී හොඳ මේ පිළිබඳ හොඳ විද්‍යුතුන්ගේ කමිටුවක් පත් කළා මේක ගැන හොයලා බලලා මේ පිළිබඳ වැඩපිළිවෙලක් හදන්න කියන එකයි නැත්නම් ඒක අපේ කාලේ වුණෙත් නැහැ මම ඒක ඔබතුමාට මේ යෝජනා කරේ මේකට විශේෂ අවධානයක් ඔබතුමා යොමු කරන්න කියන
එකයි. වතුකරේ පාසල් නගා සිටවන්න පුළුවන් එක පැත්තකින් ගුණාත්මකව මම නැවත කියන්නේ වර්ධනය කරන්න ඕනේ. ඒකට අවශ්‍ය ගුරු පුහුණුව අපි ආරම්භ කරලා තියෙනවා. ඒ ප්‍රදේශවල විදුහල්පතිවරු පුහුණුව අපි ආරම්භ කරලා තියෙනවා. දේශීය නෙමෙයි විදේශීය පුහුණුවක්. ඒ වගේම භෞතික සම්පත් දෙන එක ආරම්භ කරලා තියෙනවා. අනිත් එක තමයි ගුණාත්මක සහ භෞතික සම්පත් ලබා දීම තමයි ප්‍රධාන දේ. ඒ වගේම අනිත් එක තමයි මේ පාසල් තුලට යොමු කරවීම. දැන් ඇත්තටම මේ පාසල් තුලට ළමයි නොයනවා නම් ඒක යොමු කරන්න අපි ඔක්කොම එකතු වෙලා කරන්න ඕනේ. ඒක අපිට තනියම කරන්න බෑ. ඒකට දැන්ටත් වැඩපිළිවෙලක් හදලා තියෙන්නේ. ඉතින් අපි ඒක තවදුරටත් ශක්තිමත් කරන්න ඔබතුමා කියනවා.
බොහොම ස්තුතියි. ප්‍රශාන්ත කාට ගරු රංජිත් සොයිසා මන්ත්‍රීතුමා.
අනව ගරු කතානායකතුමනි.
ගරු ග්‍රාමාධිතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් නැසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මාස 3ක් කල් ඉල්ලන.
එමේ කල්නේ
ගරු ඇමතුමා ඉල්ලුවා කාලය මාස 3ක් ප්‍රශාංක 9 ගරු බේමල් රත්නායක මන්ත්‍රීතුමා විදුලි සංදේශ ඩිජිටල් දත්තවල පහසුකම් සහ විදේශ රැකියා මාත්‍යතුමාගේ නැසීමට
මම අහනවා ගරු කතානායක
ඉස්සරට ඔහොම කියනද ඇමතුමා
අරු කතානායකතුමා අතුරු අයික එක ලැබෙන්නේ
ගරු
දැන් මේ ගරු
කතානායකතුමනි මට එතුමාගෙන් දැනගන්න ඕන කම තිබෙන්නේ සියලුම ඔබතුමා පිළිතුර සතුව තිබෙන නිසා මට මෙන්න මේක විතරක් කියවනම් හරි ඔබතුමාගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ සම්පූර්ණ නිලධාරීන් ප්‍රමාණය කීයද ප්‍රමාණික වන ප්‍රමාණය
ඔව් ගරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි මේ තන කාර්යමණ්ඩලයේ නම් විස්තර ඔක්කොම දින මම දෙන්නම් පෞද්ගලික ලේකම් මාධ්‍ය ලේකම් සම්බන්ධීකරණ ලේකම් සම්බන්ධීකරණ ලේකම් සහ මාජන සම්බන්ධීකරණ ලේකම් 5 දෙනයි ඒ 5 දෙනාගේ තමයි තියෙන්නේ කිසිම මම දන්න ඔබතුමා එකපාරකුත් මේ වගේ ප්‍රශ්නයක් ආව කිසිම පෞලේ නිලධාරියෙක් නැහැ පෞලේ ඥාතියෙක්ගේ නමක් දාලා නැහැ සියලුම ඉන්නේ සියලුම වැඩ කරන සේවය කරන කාර්ය මණ්ඩලය ඒ නම් ටික ඔක්කොම වාර්තාව ඔබතුමාට දෙන්න පුළුවන්. අද කිසිම මන්දන ඔබතුමා ගිය පාරත් ඔය ප්‍රශ්නයක් ඇහුව වෙන දවසකදී ඔය මොකක් හරි වාහන ප්‍රශ්නයක් ආපු වෙලාවේදී කිසිම මේ ඇමතිවරයට දීපු වෙන් කළ තියෙන වාහනයක් කිසිම නිලධාරියෙක් පාවිච්චි කරන්නේත් නැහැ. පාවිච්චි කරන තනිකර ඒ දීලා තියෙන ලේකම්තුමා අනුමත කරපු වාහන තියෙන සම්බන්ධයෙන් වගකීමක් බාරගෙන කියනවා. බොහොම ස්තුතියි.
ගරු කතානායකතුමනි, ඔබතුමා කිව්වා ඔබතුමාගේ කාර්ය මණ්ඩලයේ 5 දෙනා ඉන්නේ කියලා. 5 දෙනාද 15 දෙනෙක්ද?
නෑ මං කියන්නේ මේ වාහන ගැන ඔබතුමා අහලා තියෙන ප්‍රශ්න අහලා තියෙන විස්තරනේ මං කියන්නේ.
ඒ කියන්නේ වාහන භාවිත කරන 5 දෙනා ඉන්නේ කියන එක. හරි. හරි. හොඳයි. හරි. හරි. ගරු කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ඇමතුමා එතුමාගේ පැහැදිලි කිරීමදී කිව්වා එතුමාගේ කාර්ය මණ්ඩලයේ ඥාතීන් නැහැ කියලා. නමුත් 2018 ඔක්තෝබර් 3 වෙනිදා ඩේලි මිර වාර්තා කරනවා over 75% minister secretaries are family members. ඒ කියන්නේ අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවල ලේක් කාර්ය මණ්ඩලෙන් හදිච්ච සංගමයක් තිබෙනවා. ඒ සංගමයේ ඉන්න ප්‍රධානික තමයි මේක කියන්නේ. දැනට තිබෙන පාර්ලිමේන්තු සහ පළාත් සභා සියල්ලගෙම ඇමතිවරුන්ගෙන් 75%කගේ පමණ මෙතුමාට ඇති වෙන්නේ නැහැ. මෙතුමා ඒ 25%යි තියෙන්නේ. එතුමා කියන විදිහට. නමුත් 75%ක්ම කරු නියෝජ්‍ය කතානායකතුමනි කාර්ය මණ්ඩල වල දාගෙන තිබෙන්නේ පෞද්ගලික ඥාතීන්. ඒ නිසා ඒ වගේ මේ ලේකම්වරය ඉල්ලා සිටිනවා 1994 ජනාධිපතිවරයා නිකුත් කරපු චක්‍රලේඛයක් තිබිලා තිබෙනවා ඒ පෞද්ගලික හිතවතුන් ඥාතීන් පත් කරගන්න එක සීමා කරන. මොකද ඔබතුමා දන්නවා ඊපස් උපදෙස් දෙන්න වෙන්නේ නැහැ. ඊපස්සේ අමාත්‍යංශ පාලනය කරන්නේ අපි දන්නවා සමහර වැදගත් අමාත්‍යංශ තියෙනවා. අමාත්‍යංශ පාලනය කරන්නේ අම්මයි පුතයි තාත්තා වෙන ඒවා කරනවා. හරිද? තාත්තා ඇමති අම්මයි පුතයි තමයි මිනිස්ට්‍රිය කරන්නේ. ඒ නිසා ඒ වගේ තව තියෙනවා. ඒ නිසා අපි සභානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා එතුමාගෙන් මේක ඉල්ල වැඩක් දන්නේ මම තනතුරෙන් ඉල්ලන්නේ. ඔබතුමාගේ තනතුරෙන් ඉල්ලන්නේ කරුණාකරලා මේ 94 චක්‍රලේඛය සහ මේ තත්ත්වය පිළිබඳ සැලකිලිට අරගෙන ආණ්ඩුවෙන් ඒ අඩුවානේ 94 චක්‍රලේඛයවත් බලාත්මක් කරන්න කියලා මේ පෞද්ගලික හිතවතුන් ඥාතීන් කාර්මල්ල පුරවගන්නේ නැති වෙන්නේ.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 10 ගරු විමල විරිත් සනායක මන්ත්‍රීතුමා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ නැසීමට. ගරු විමල විරිත් සනායක මන්ත්‍රීතුමා.
අනෝ ගරු නියෝජක තානායක.
මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ නැසීමට.
සති දෙකක්.
ප්‍රශ්න අංක 11 ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා.
එමෙතුවා ඒක උත්තරේ දෙනව නේද?
උත්තරේ නැද්ද මේ
දරු නියෝජ්‍ය අමාත්‍යතුමා?
අර මන්ත්‍රීතුමා හරි. අංක 1 ඔව්. ආයක අදාළ නාට්‍යයේ තප්පර 28ක කාලයක් තුළ අවස්ථා දෙකකදී මානසික පීඩාවටපත් තරුණයක් දුම්පානය කරන දර්ශනයක් පෙන්වීම මගින් අදාළ චරිතයේ ස්වභාවය මූර්ති කිරීමට අපේක්ෂා කර ඇත. එසේ වුවද දුම්පානය කිරීමේ ආදීනව දැක්වෙන වගන්ති ඒ සමගම ප්‍රචාරය කර ඇත. ආතුන 2006 අංක 27 දරන දුම්කලහ මධ්‍යස්ථාන පිළිබඳ ජාතික අධිකාරී පනතේ පිළිබඳව උපදෙස් පරිදි නාටා අධිකාරිය විසින් සපයා ඇති වගන්තියට අදාළ දර්ශන විකාශන වන කාල සීමාව තුළ තිරය මත ප්‍රදර්ශනය කරන ලැබීය. ආතුන කඩකර නොමැත අදාළ දර්ශන තුළ දුම්මැටි පානය අහිතකර බවට වූ වාක්‍ය ප්‍රදර්ශනය කර ඇත. ඇය දුම්කලහ මධ්‍යසාර පිළිබඳව ජාතික අධිකාරී විධිවිධානවලට අනුව ක්‍රියා කර ඇත. ඇය අදාළ නොවේ.
අරු නියෝජ්‍ය කතානායකතුමනි 2006 අංක 27 දරන දුම්කලහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත යටතේ මෙවැනි දර්ශනයක් ප්‍රදර්ශනය කරන්න බෑ රූපවාහිනියක ජනමාධ්‍යයක. ඔබතුමා බලන්න එම පනතේ 35 වැනි වගන්තියේ 4 වැනි උපවගන්තියේ ඊ 90 වගන්තිය ඒක පැහැදිලිවම තියෙනවා.
බුදුම අහන්න ප්‍රශ්න.
එතකොට ඒක එහෙම කියෙද්දී ආණ්ඩුවේ රූපවාහිනියකින් මේක ප්‍රදර්ශනය කිරීම සාධාරණද කියලා මම එතුමා යහන්නේ.
ගරු මන්ත්‍රීතුමනි මේකේ පනත තියෙන්නේ එවැනි දේ ප්‍රදර්ශනය කරනවා නම් ඒ ප්‍රදර්ශනය කරන අවස්ථාවේදී මේ තිරේ මත මේ පිළිබඳව තිබෙන අහිතකරතාවයේ පිළිබඳව දැන්වීමක් පළ කළ යුතුයි කියලා. ඒ අනුව ඒ දැන්වීම පළ කරලා තිබෙනවා. ඔබතුමා කියන එක සත්‍ය. මේක විශේෂයෙන්ම රාජ්‍ය නාලිකා විදිහට රාජ්‍ය නාලිකාවල මේක අනිවාර්යයෙන්ම නතර කළ යුතුයි. මේ වන විටත් රාජ්‍ය නාලිකාවල ආයතන ප්‍රධානීන් සහ මේ නාට්‍ය ආයතනයේ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ඒ අය සමග සාකච්ඡාවට දෙකක් පවත්තලා මේ වන විට මේ තත්ත්වය ජාතික නාලිකාවල අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. අපි පිළිගන්නවා සාපේක්ෂව බලනකොට යම්කිසි ආකාරයක මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රචාරණයේ අඩුවීමක් තිබුණත් අද සියලුම නාලිකාවල මේ නාට්‍යවල දුම් සහ මේ මද්දසාරය පිළිබඳව යම් යම් දර්ශන ඉදිරිපත් වෙනවා. මේක අවම කළ යුතුයි. ඒක පිළිගන්නවා.
දැන් මට තියෙන ප්‍රශ්නේ
දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
ඔව් අතුරු ප්‍රශ්නේ දෙවෙනි එක. ඇත්තටම මේ දර්ශනයේ පෙනී සිටියේ සමනලියක්. ඊස්මන් වර්ණ, දේදුණු වර්ණ, පාට පාට දේදුණු මැද්දෙන් පියඹා යන සමනලියක්. යහපත් සමාජයක් වෙනුවෙන් පෙනී සිටිනවයි කියලා මේ රටේ යහපත් සමාජ දර්ශනයන් ප්‍රදර්ශනය කරලා එතනට ඇවිල්ලා කන්තවුරුණ දර්ශනයක අය පෙනී හිටියේ. එතකොට යහපත් සමාජයක් දඬ මෙවැනි දර්ශන වලින් බෑ කියලා ඔබතුමා පිළිගන්නවා කියලා මම විශ්වාස කරනවා.
නෑ, බොහොම පැහැදිලිව මද්‍රව්‍ය සහ දුම්පානයේ පිළිබඳව පාලනයක් ඇතිවිය යුතුයි. විශේෂම රාජ්‍ය නාලිකා එක ආදර්ශය ලබා දිය යුතුයි කියන එක පිළිගන්නවා.
බොහොම ස්තුතියි.